ආයතන ගැන හොඳට දැනගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලා. එතන ආයතන වල ඇත්ත ඇති හැටි දැනගන්න. පිරිසිඳ දැනගන්නවා කියන්නේ ඇත්ත ඇති හැටි දැනගන්නවා. අපි ආයතන ගැන දැනට දන්න ස්වභාවයක් තියෙනවා. ඊළඟට ඒකේ ඇත්ත ඇති හැටි කියලා තවත් ස්වභාවයක් තියෙනවා. අපි දන්න ස්වභාවය තමයි සාමාන්‍ය ලෝකෙට අයිති දැක්ම කියන්නේ. ලෝකෙට අයිති දැක්මේ ඉඳන් ඇත්ත ඇති හැටි දකින්. යථා භූත ඥානෙ. ඇත්ත ඇති හැටි කියන්නේ යථා භූත ඥානෙ. මේ මහා සලායතන සූත්‍රයේ තියෙනවා ඥානං පස්සං යථා භූතං කියලා. ඥානං පස්සං යථා භූතං. ඥානං කියන්නේ මොකද්ද? දැනගන්න. පස්සං කියන්නේ දකි. දන්න දකින. ඥානං පස්සං මොනවාද? යථා භූතං. ඇති හැටි. ඇත්ත ඇති හැටි දැනගන්න ඕන දකින්න. ඥානං පස්සං යථා භූතං. ඇයි එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? මේ සාමාන්‍ය සත්‍යයා අඥානං අපස්සං යථා භූතං කියලා. ඉස්සරට ඒ ඥාන පස්සං යථා භූතං දැක්කේනම් අඥානං අපස්සං යථා භූතං. දන්නේත් නැහැ, දකින්නෙත් නැහැ ඇත්ත ඇති හැටි. එතකොට මොනවයිද මේ ඇත්ත ඇති හැටි දකින්න ඕන? චක්කුම් භික්කවේ අඥානං අපස්සං යථා භූතං. චක්කුම් ඇස ගැන භික්ෂුනි අඥානං අපස්සං යථා භූතං. දන්නේ නැහැ, දකින්නේ නැහැ ඇත්ත ඇති හැටි. චක්කුම් භික්කවේ අඥානං අපස්සං යථා භූතං. රූපේ අඥානං අපස්සං යථා භූතං. රූපවල නෑ නිසා දැනගන්න රූපය ගැන අදහස් කරනවා. රූපවල අඥානං අපස්සං යථා භූතං. ඇත්ත ඇති හැටි දන්නේ නෑ, දකින්නේ. චක්කු විඥානං අඥානං අපස්සං යථා භූතං. චක්කු විඥානය කියන්නේ ඇසයි රූපයි නිසා හටගන්න විඥානෙනේ. අපි චක්කු විඥානය කියන්නේ චක්කු විඥානේ තජානං අපස්සං යථා භූතං. ඇත්ත ඇත්තේටි දන්නේත් නැහැ, දකින්නෙත් නැහැ. චක්කු සම්පස්සං අජානං අපස්සං යථා භූතං. චක්කු සම්පස්සේ කියන්නේ ඇහැයි රූපේ විඥානි තුන එකතු වෙනකොට කියනවා චක්කු සම්පස්සේ කියලා නේද? තින්නම් සංගති පස්සේ. එතකොට ඒ චක්කු සම්පස්සං අඥානං අපස්සං යථා භූතං. ඒ චක්කු සම්පස්සේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ, දකින්නේ නැහැ. යම්පිදං චක්කු සම්පස්ස පච්චය උපජ්ජති වේදිතං. මෙයක් කිසි වේදනාවක් චක්කු සම්පස්සේ නිසා උපදීද? යම්පිදං චක්කු සම්පස්ස පච්චය උපජ්ජති වේදිතං. සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. සුඛ වෙන්න පුළුවන්, දුක්ඛ වෙන්න පුළුවන්, අදුක්ඛම සුඛ වෙන්න පුළුවන්. තම්පි කියන්නේ ඒකේ සුඛ හරි අදුක්ඛම සුඛ හරි නේ, දුක්ඛ හරි අනේ කියන එකේ තම්පි. අඥානං අපස්සං යථා භූතං. ඒකෙත් ඇති හැටි දන්නේ නැහැ, දකින්නේ නැහැ. අඥානං අපස්සං යථා භූතං. එහෙම වුණහම මොකද වෙන්නේ? යන්න කියනවා චක්කුස්මින් සාරජ්‍යති. එසේ සතුට වෙනවා සාරජ්‍යති. රූපේසු සාරජ්‍යති. රූපේ සතුට වෙනවා. කවුද මේ? ඇත්තදී ඇටි දකින්න කෙනාද නැති කෙනාද? නැති කෙනා. ඥානං අපස්සං යථාබුත. ඈ? යා මොකද වෙන්නේ? චක්කුස්මින් සාරජ්‍යති ඇහි සතුට වෙනවා. රූපේසු සාරජ්‍යති. රූපයන්ගේ සතුට වෙනවා. චක්කු විඥානේ සාරජ්‍යති. චක්කු විඥානේ ගැන සතුට වෙනවා. චක්කු සම්පස්සේ සාරජ්‍යති. චක්කු සම්පස්සේ ගැන සතුට වෙනවා. යම්පිදං චක්කු සම්පස්සපච්චය උප්පජ්ජති වේදයිතං. යම් වේදනාවක් චක්කු සම්පස්සෙන් උපදීද සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සුඛ වෙන්න පුළුවන් දුක්ඛ වෙන්න පුළුවන් අදුක්ඛම සුඛ වෙන්න පුළුවන් අන්න ඒ වේදනාවේ තස්මින්ති සාරජ්‍යති අන්න ඒකෙ සතුට හරි එතකොට ඇහි සතුට වෙනවා ඇහෙන් දැනගන්න රූපේ සතුට වෙනවා විඥානේ සතුට වෙනවා චක්කු සම්පස්සේ සතුට වෙනවා ඒ සම්පස්සේ නිසා යන වේදනාවක් හටගනින ඒකෙ සතුට වෙනවා සාරජ්‍යති තස්ස සාරත්ස්ස සංයත්ස්ස සම්මූලහස්ස ඒකේ ඒ සතුට වෙන බැඳෙන සිහිඳාවි සාරත්ස්ස සංයත්ස්ස සම්මූලහස්ස සම්මූලහස්ස කියන්නේ සිහිමුලාව නේද සාරත්ස්ස කියන්නේ ඇලෙන සතුට වුණාම ඇලෙනවා ඇලෙන සංයුක්තස්ස කියන්නේ බැඳෙන. ඇලෙන බැඳෙන සම්මූලහස්ස සිහි මුලාව. එයාට මොකද වෙන්නේ ඊළඟට ආස්සාදානුපස්සිනෝ විහෙරති. ආස්සාදානුපස්සිනෝ විහෙරති. ආස්වාදයන්ව ජීවත් වෙනවා. ඇලුනහම බැඳුනහම සිහි මුලා වුනහම ඒවයි ආස්වාදයන්ව තමයි ජීවත් වෙන්නේ. ආස්සාදානුපස්සී විහෙර. ආස්සාදානුපස්සිනෝ ආස්සාදානුපස්සිනෝ විහෙරතෝ එහෙම ආස්වාදයන්ව ඉන්නකොට මොකද වෙන්නේ? ආයතින් පංච උපාදාන කන්දහ උපචයන් ගච්ඡන්ති. නැවත නැවත පංච උපාදාන ස්කන්ධ රැස් කරනවා උපචයන් ගච්ඡන් පංච උපාදාන ස්කන්ධ රැස් කර කර තමයි උපචයන් ගච්ඡන් තණ්හා චස්ස තණ්හාව කියලා දෙයක් තියෙනවා මොන වගේද පොණෝ භවිකා නන්දිරාග සහගත තත්ත්ව තත්රාදී නන්දි පුනර්භවය ඇති කරනවා මේකන ඇලෙන තණ්හාවක් තියෙනවා සාචස්ස අන්න ඒ කියන තණ්හාව පවඩ්ඩති තව වැඩි දියුණු මේ කියන තණ්හාව තව වැඩි දියුණු තණ්හාචස්ස කෝණෝ භවිකා නන්දි රාග සහගත තත්ත්ව තත්රාදි නන්දි සාචස්ස පවඩ්ඩති තස්ස කායිකාපි දරතා පවඩ්ඩන්ති අන්න එතකොට කායික දරතතාවයක් ඇති වෙනවා. තණ්හාව නිසා නිකන් කය දැඩි වෙනවා. දරදණු වෙනවා. ගතියක් ඇති වෙනවා. ඈ සමහර වෙලාවට තරහ ගියාම එහෙම දැනලයි. කායික දරතතාවය. ඈ එළීම වැඩි වුණාමත් වෙනවා. කය නිකන් දරදණු වෙන ගතිය. කායික දරතතාවය. ඈ කායි කාපි දරතා පවඩ්ඩන්. චේතසි කාපි දරතා පවඩ්ඩන්. චේතසික සිතේ දරත භාවයක් ඇති වෙනවා. කියන්නේ ටිකක් ඝන ගතියක් දර පද ගතියක් ඇති වෙනවා. නේද? දරත භාවය ඇති වෙනවා. කායි කාපි සන්තාපා පවඩ්ඩන්ති. සන්තාපය කායිකව චේතසිකාපි සංතාපා පවඩ්ඩන්ති කායිකාපි පරිලාහා පවඩ්ඩන්ති දැවෙන ගතියක් නේද? එක ටිකක් කර එක වැඩි වුණාම නිකන් දැවෙන පිච්චෙනවා පරිලාහ. කායිකාපි පරිලාහ පවද්දන්ති චේතසිකාපි පරිලාහ පවද්දන්ති. සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංයෝතය. මේ විදිහට කාය දුක්ඛයි චේතසික දුක්ඛයි පටිසංවේදී දැනෙන. තරහ ගියන් එහෙම හොව දැනිලා තියෙන්නේ.
තරහකාරයෙක් වෙනවා
නේද? තරහකාරය වුණාට මේ තමන්ගෙටත් ඇති වෙන ටිකයි මේ කියන්නේ. තරහකාරයෙක් දැක්කහම තමන්ගේ පැත්තේ වෙන්න පුළුවන්. කායික දරත භාවය, මානසික දරත භාවය, සන්තාපය, ළඟට පරිලාහය, අර දැවෙන ගතිය. ළඟට ඕවා නිසා කායික දුක්ඛ බවයි චේතසික දුක්ඛ භාවය. ඒ කියන්නේ මනසට දැනෙන දුකයි කයට දැනෙන දුකයි දෙකම දැනෙනවා පටිසංවේදී. දැනුණාට ඉතින් ඔක අඳුරගන්න අයත් ඉන්නවා, අඳුරගන්නේ නැහැ. සිහියෙන් බලන කෙනාට ඔබ දකින්න. කායිකවත් මේක වෙනවා, මානසිකවත් මේක වෙනවා. ඒ කියන්නේ දුක්ඛ භාවයක් තියෙනවා. සමාධියක ඉන්න කොටයි තරහකාරයෙක් දැකලා පොඩ්ඩක් තරහ ගන්න කොටයි අහසයි කොළොයි වගේ. නේ? සමාධියේදී සැහැල්ලු වෙලා යනවනේ. දැන් මේවත් දර දඬු වෙලා නේද? දුක දැනෙන ගතියටපත් වෙයි. ඒ වගේම ඔය දැන් ඇහැට කිව්වා වගේ සෝතං භික්ඛවේ. කන අජානං අපස්සං යථාබුතං. නේද? මේකදී මේ කන නිසා සද්දයි සෝත විඥානයයි සෝත සංපස්සයයි ඒ නිසා හටගන්න වේදනාවේ මොනවා වුණත් අජානං අපස්සං යථාභූතං වුණත් ඔන්න ඔය තත්ත්වයට පත් වෙනවා. හරි? ඒවයි සතුටු වෙනවා, ඊළඟට ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. ඊළඟට ආස්වාදය අනුවේ ඉන්නවා. ඊළඟට තණ්හාව පවද්දති. වැඩි දියුණු වෙනවා. ඊළඟට ඔය පංච උපාදානස්කන්ධ ප්‍රස් කරන උපචයන් දැක්ඡාන්ති. ඊළඟට මේකේ කායික දර්ථ භාවය, මානසික දර්ථ භාවය, සන්තාපය, දැවෙන ගතිය, ඊළඟට දැවෙන ගතිය, ඊළඟට දැවෙන ගතියක් කරනවා. තමන්ම දවනවා නේ පරිලාපය. තිච්චෙන් තරහ වැඩි වෙනකොට තමන්ව පුච්චන නේද? දෙවෙන එක විදිහකට ඉන්න බෑ. දඟලනවා, දුවනවා නේද? පිච්චෙනකොට ඒක නෙවෙයි. අර සංසුන් බව නැති වේවුලනවා, ධාඩිය දානවා. කායික දරත භාවය, චේතසික දරත භාවයයි ඈ ඊළඟට සන්තාපේ බවට පත් වෙනවා, පරිලාහේ බවට පත් වෙනවා. සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදේති. කායික දුක්ඛ භාවයයි චේතසික දුක්ඛ භාවයයි විඳි පටිසංවේදේති. ඔය විදිහට ආයතන හයටම යනවා. ඝාණං භික්ඛවේ අජානං අපස්සංයතා භූතං, ජීවහං භික්ඛවේ අජානං අපස්සංයතා භූතං, කායම් භික්ඛවේ අජානං අපස්සං යථා භූතං, මනං භික්ඛවේ අජානං අපස්සං යථා භූතං. එකක් වැදගත්. මනසටත් ඔය එකක් ඉතිකම තියෙනවා. මන ධම්ම, මනෝ විඥාන, මනෝ සංපස්ස, මනෝ සංපස්සය වේ. ඈ? ඒවයි අජානං අපස්සං යථා භූතං නෝ. මනෝ විඥානං අජානං අපස්සං යථා භූතං, මනෝ සංපස්සං අජානං අපස්සං යථා භූතං. යම්පිදම් මනෝ සංපස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අජානං අපස්සං යථා භූතං. අන්න ඒකේ අජානං අපස්සං යථා භූතං. මනස්මින් සාරංජ්ජති. මනසේ සතුටු වෙනවා ඈ. ධම්මේසු සාරංජ්ජති. මේ මනට අරමුණේ ධම්ම ගැන සතුටු වෙනවා. යම්පිදම් මනෝ සංපස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තස්මින්පි සාරකිත. මේක සතුටින්. ඒ තස්ස සාරත්තස්ස ඒ සතුටු වෙන දේ කණින් ඕන එකක් වෙන්න පුළුවන් මන ධම්ම මනෝ විඥාන මනෝ සංපස්ස මනෝ සංපස්ස පස්චය වේදනා අපි පහින් ඕන එකක සාරත්තස්ස සතුටු වෙනවනේ ඒක තස්ස සාරත්තස්ස ඔන්න ඔය සතුටු වීම තුල මොකද වෙන්නේ තස්ස සාරත්තස්ස බැඳෙන ඇලෙනවා බැඳෙනවා සාරත්තස්ස කියන්නේ ඇලෙනවා සංයුත්තස්ස කියන්නේ බැඳෙනවා සම්මූලස්ස සිහි මුලා සිහි මුලා වෙනවා සිහි මුලා වෙනවා කියන්නේ ඇත්ත ඇති ඇති දන්නේ නැහැ නේද සිහි මුලා වෙනවා මේ සතුට වෙනකොට ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා එතකොට අස්සාදානුපස්සිනෝ විහෙරතෝ අස්සාදයන් වෙනවා එතකොට ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡන්ති තණ්හා චස්ස පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රාභිනන්දිනි සා චස්ස පවඩ්ඩති අන්න ඒ විදිහේ තණ්හාවත් වැඩි දියුණුවේ ඕන තස්ස කායිකාපි දරතා පවඩ්ඩಂತಿ චේතසිකාපි දරතා පවඩ්ඩಂತಿ කායික දරත භාවයේ චේතසික දරත භාවයේ ඇති වෙනවා කායිකාපි සන්තාපා පවඩ්ඩಂತಿ චේතසිකාපි සන්තාපා පවඩ්ඩಂತಿ සන්තාපය තියෙනවා කායිකවයි චේතසිකවයි කායිකාපි පරිලාහා පවඩ්ඩಂತಿ චේතසිකාපි පරිලාහා පවඩ්ඩಂತಿ දැවෙන ගතිය තියෙනවා කායිකවයි මානසිකවයි සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංයති ඔන්න ඔය විදිහට කායික දුක්ඛයයි චේතසික දුක්ඛයයි පටිසංවේදීති අද්දකින් දැනෙනවා චක්කුංචකෝ භික්කවේ ඥානං පස්සං යතා භූතං ඇහැගෙන භික්ෂුනි දන්න දකින්න කෙනා ඇත්ත ඇති ඇති ඥානං පස්සං යතා භූතං නො රූපේ ඥානං පස්සං යතා භූතං චක්කු විඥානං ඥානං පස්සං යතා භූතං චක්කු සංපස්සං ඥානං පස්සං යතා භූතං යම්පිදං චක්කු සංපස්ස පච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ඥානං පස්සං යතා භූතං ඒකේ ඥානං පස්සං යතා ඒ වේදනාවේ ඥානං පස්සං යතා භූතං චක්කුස්මින් න සාරජ්‍යති ඉස්සෙල්ලගේ සාරජ්‍යති කියලා දැන් කියනවා න සාරජ්‍යති සතුටු වෙන්නේ ඇහි සතුටු වෙන්නේ මොකක් වුණත්ද ඥානං පස්සං යතා භූතං ඇත්ත ඇටි දැනගත්තොත් දැක්කොත් සතුටු වෙන්නේ රූපේසු න සාරජ්‍යති රූපේ සතුටු වෙන්නේ චක්කු විඥානේ න සාරජ්‍යති චක්කු සම්පස්සේ න සාරජ්‍යති යම් පිටං චක්කු සම්පස්ස පච්චය උපජ්ජති වේදවිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සකං වා රස්මින්පි න සාරජ්‍යති ඒ වයි සතුටු වෙන්නේ නැහැ තස්ස අසාරත්තස්ස නැහැ වයි එතකොට ඇලෙන්නේ නැහැ ඇලෙන්නේ නැති වෙනකොට ඒවයි ඇලෙන්නේ නැති වෙනකොට තස්ස අසාරත්තස අසංයුක්තස් බැඳෙන්නේ නැහැ අසම්මූලස්ස සිහි මුලා වෙන්නේ නැහැ අසම්මූලස්ස ආදීනමානුපස්සිනෝ විහෙරතු ආදීනව යනව ඉන්නකොට ආයතෙන් පංච උපාදානස්කන්ධා අපචයං ගච්ඡන් ඉස්සලගේ උපචය උපචයේ විරුද්ධ එක තමයි අපචය උපචය කියන්නේ රස කරනවානේ. දැන් රස කරන්නේ නැහැ. නැත්නම් එතන පංච උපාදානස්කන්ධ රස කරන්නේ නැහැ. ආයතින් පංච උපාදානස්කන්ධ අපචයන් ගච්ඡන්. තණ්හා චස්ස පොණෝ භවිකා නන්දි රාග සහගත තත්ත්‍රතා ත්‍රාභි නන්දි. ඔන්නයේ ಗುಣ වලින් යුක්ත තණ්හාව සා චස්ස පහීයති. අන්න ඒක ප්‍රහාණය වෙනවා. තණ්හාව ප්‍රහාණය වෙනවා. තස්ස කායිකාපි දරතා පහියන්ති කායික දරත භාවය ප්‍රහාණය වෙනවා චේතසිකාපි දරතා පහියන්ති කායිකාපි සන්තාපා පහියන්ති චේතසිකාපි සන්තාපා පහියන්ති කායිකාපි පරිලාහා පහියන්ති චේතසිකාපි පරිලාහා පහියන්ති සෝ කාය සුඛම්පි චේතෝ සුඛම්පි පටිසම්මේයන්න ඉසල දුක්ඛ කියපු එක දැන් සුඛ වෙන කායික සුඛය අත්තිනෝ නේ චේතසික සුවේ චේතෝ සුඛම්පි පටිසංවේ කායික සුවයයි මානසික සුවයයි යන අත්දැකීම
යතථා භූතස්ස දිට්ඨි. ඔන්න ඔය කියපු ඇත්ත ඇති හැටි දකින දැක්ම. යතථා භූතස්ස දිට්ඨි. ඇත්ත ඇති හැටි දකින දැක්ම. සාස්ස හෝති සම්මා දිට්ඨි. එතකොට කියනවා සම්මා දිට්ඨිය ඇති වුණා කියලා. ඇත්ත ඇති හැටි දකින. යෝ තථා භූතස්ස සංකප්පෝ. අන්න ඒක ගැන මොනව හරි හිතනවනම් සාස්ස හෝති සම්මා සංකප්පෝ. ඒකට කියනවා සම්මා සංකප්පය. සම්මා දිට්ඨිය සම්මා සංකප්පය. යෝ තථා භූතස්ස වායාම. අන්න ඒ සඳහා වෑයමක් තියෙනවනම් සාස්ස හෝති සම්මා වායාම. ඒකට කියනවා සම්මා වායාමී කියලා. යා තථා භූතස්ස සති. සති කියන එකක් ඒ ඇත්ත දකින්න පිහිටනවනම් සාස්ස හෝති සම්මා සතිය. අපිට කියනවා සම්මා සතිය පිහිටුවා කියලා. යෝ තථා භූතස්ස සමාධි සාස්ස හෝති සම්මා සමාධි. ඒ සඳහා සමාධිය ඇති වුණා නම් ඒකට කියනවා සම්මා සමාධිය ඇති වුණා කියලා. උබ්බේව කෝපනස්ස කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසිද්ධෝ හෝති. කලින් කිව්වා වගේ කාය කර්ම වචී කර්ම ආජීවයේ සුපරිසිද්ධෝ හෝති. ඒව මස්සායන් අරිය වට්ටන් නිකෝමග්ගෝ භාවනා පරිපූර්ණං ගච්ඡන්ති. ඔන්න ඔය විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනාව පරිපූර්ණත්වය දක්වා යනවා. තස්ස එවන් නිමං අරියන් අට්ටංගිකම් මග්ගං භාවයතෝ. ඔන්න ඔය කියන ආරේෂ්ඨාංගික මාර්ගය භාවිතා කළොත් චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පරිපූර්ණං ගච්ඡanti. සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනවා. භාවනාව සතර සතිපට්ඨාන භාවනා පරිපූර්ණ වෙනවා. චත්තාරෝපි සම්පද්ධානා භාවනා පරිපූර්ණං ගච්ඡanti. සතර සම්‍යක් ප්‍රධාන භාවනා ටික පරිපූර්ණ වෙනවා. චත්තාරෝපි ඉද්ධිපාදා භාවනා පරිපූර්ණං ගච්ඡanti. සතර ඉද්ධිපාද වැඩෙනවා භාවනාව. පංචපි ඉන්ද්‍රියානි භාවනා පරිපූර්ණං ගච්ඡanti. පංච ඉන්ද්‍රියන්ගේ භාවනා පරිපූර්ණ වෙනවා. පංචපි බලානි භාවනා පරිපූර්ණං ගච්ඡanti. පංච බල භාවනා පරිපූර්ණ වෙනවා. සත්තපි බොජ්ජංගා භාවනා පරිපූර්ණං ගච්ඡanti. සත්ත බොජ්ජංගයන් භාවනා වැඩෙනවා. තස්සිනේ ද්වේ ධම්මා විගණන්දාවත්තන්ති සමතෝච විපස්සනාච. විදිහට ධර්මතා දෙකක් එකට වැඩෙනවා. මොනවාද? සමත විපස්සන. ධර්මතා දෙකක් විගණන්ද වැඩෙනවා. සෝයේ ධම්මා අභිඥා පරිඤ්ඤයා තේ ධම්මේ අභිඥා පරිඥානාති. යම් ධර්මයක් අභිඥාවෙන් පරිපූර්ණ වශයෙන් දැනගන්න ඕනද? අන්නේ ධර්මතාවය අභිඥාවෙන් දැනගන්නවා. යේ ධම්මා අභිඥා පහතබ්බ. යම් කෙසේ ධර්මයක් අභිඥාවෙන් කියන්නේ විශේෂ නුවණින් දැනගැනීමෙන් ප්‍රහාණය කරනවා පහතබ්බ. තේ ධම්මේ අභිඥා පජහත. අන්නේ ධර්මතාවය අභිඥාවෙන් ප්‍රහාණය කරනවා. යේ ධම්මා අභිඥා භවේතබ්බ. යම් කෙසේ ධර්මයක් භවේතබ්බ වැඩි දියුණු කරන්න ඕනේ විශේෂ ඥානින් දැනගෙන. ඒ ධර්මයේ අභිඥා භාවය කියන්නේ ධර්මයේ අභිඥාවෙන් භාවිතා කරනවා. ඒ ධර්මා අභිඥා සච්චිකා තබ්බ. යම් කිසි ධර්මතාවයක් මේ විශේෂ ඥානයෙන් සාක්ෂාත් කරන්න ඕනද? ඒ ධර්මා අභිඥා සච්චිකා තබ්බ. ඒ ධර්මයේ අභිඥා සච්චිකරෝති. අනේ ධර්මතාවයේ ප්‍රත්‍යක්ෂ කරනවා සච්චිකරෝති. සාක්ෂාත් කරනවා. අතමේක වික්ක වේදම්මා විඥා පරිඤ්ඤය පංච පුරාදාන කන්දා තිස්ස වචනිය. මොනවාද මේ අභිඥාවෙන් දැනගන්න ඕන ධර්මතාවය? ඒකට කියනවා පංච උපාදාන ඛණ්ඩේ. පංච උපාදාන ස්කන්ධය තමයි දැනගන්න ඕන. ඒ පංච උපාදාන ස්කන්ධය කියලා කියනවා ඔන්න ඔය දැනගන්න ඕන එකට. ඈ මොනවා කියලාද? සයති දං රූප උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධෝ සංඤ්ඤා උපාදානස්කන්ධෝ සංඛාර උපාදානස්කන්ධෝ විඥාන උපාදානස්කන්ධෝ. තේරුණානේ? පහ මොනවාද? රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඤ්ඤා උපාදානස්කන්ධේ, සංඛාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ. ඉමේ ධම්මා අභිඥා පරිඥය. මෙන්න මේ ධර්මතාවය. ඒ කියන්නේ ඔය පහ අභිඥාවෙන් දැනගන්න ඕනේ. ඒ කියන්නේ විශේෂ නුවණකින් අභිඥාවෙන් මේ පහ ගැන දැනගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය. ඊළඟට කතමේච වික්කවේ ධම්මා අභිඥා පහතබ්බ. මොනවද මේ වික්ෂූනි මේ අභිඥාවෙන් ප්‍රහාණය කරගන්න අවිද්‍යාච භව තණ්හාච මේ ධර්මා විඥා පහ අවිද්‍යාවයි භව තණ්හාවයි තමයි ප්‍රහාණය කරන්නේ මේ විශේෂ නුවණ අවිඥා පහ තමයි පතමේච භික්කවේ මොනවාද භික්ෂුනි ධම්මා අවිඥා භාවය කරව අවිඥාමෙන් භාවිතා කරන්න ඕන මොන ධර්මතාවද සමතෝච විපස්සනාච මේ ධර්මා විඥා භාවය කරව ඒක භාවිතා කරන්න ඕන මොනවාද සමතයයි විපස්සනා. කතමේච භික්ඛවේ ධම්මා අභිඥා සච්චිකා තම්බ. මොනවාද භික්ෂුනි මේ ධර්ම අභිඥාවෙන් අවබෝධ කරගන්න නැත්නම් සාක්ෂාත් කරගන්න සච්චිකා තම්බ. විද්‍යාච විමුක්තිච. විද්‍යාවයි විමුක්තිය. මේ ධම්මා අභිඥා සච්චිකා තම්බ. තවත් තියෙනවා කියලා තියෙනවාද කියලා බලමු. මොනද? එතකොට ඇහැ ගැන එහෙම දැනගත්තාම වෙන ටික තමයි ඔය කිව්වේ. ඒ වගේම සෝතම් භික්කවේ ඥානං පස්සන්නතා භූතං වුණොත් ඔය ලිස්ට් එකම සිද්ධ වෙනවා. ඈ? මේ වගේ ආයතන හයතම මේ විදිහට වෙනවා ඈ? කියවන්න පුළුවන් මට ඒක කියවන්න හිතුනේ මේ පොත ගන්න නැතුව ඉතුරු වෙලා තිබුණේ දැන් නම් එයි දුවගෙන ගන්න ඥානං පස්සන් යථාබුදු මහා සලායතන සූත්‍රය මේ පොත අරගෙන ඇති දැන් මේ පොත ගන්න දුවගෙන එන්න එපා එතකොට ඔය මහා සලායතන සූත්‍රේ දේශනා කරනවා ඒ ආයතන ගැන දැනගන්න බලන හැටි එතකොට මේ ආයතන පිළිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. මොනවාද ආයතන ටික? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ ආයතන හයයි තියෙන්නේ. මේ පාළියෙන් කියනවා චක්ඛ ආයතනෙ, සෝත ආයතනෙ, ගාහන ආයතනෙ, ජීව ආයතනෙ, කාය ආයතනෙ. මන ආයතන. එතකොට ඔය හය. ඔය හය සාමාන්‍ය කෙනා අඥානං අපස්සං යථාභූතං ඇත්ත ඇදෙටි දන්නේ නැහැ. දකින්නේ. ප්‍රේ හය කිව්වහම අපි එකක් ගත්තොත් චක්කුම් කියන එක ඇහැ කියන එක ගත්තොත් ඇහැ ගැන අඥානං අපස්සං යථාභූතං ඇහෙන් දැනගන්න රූප ගැන ඥාන අපස්සන්නත භූතං ඒ නිසා පහළ වෙන චක්කු විඥානයක අඥාන අපස්සන්නත භූතං දන්නේ නැහැ දකින්නේ නැහැ ඇත්ත ඇතිහැටි ඊළඟට ඒ නිසා තියෙන සම්පස්සේ චක්කු සම්පස්සේ කියන නේද හැයි රූපේ චක්කු විඥානයේ තියෙනකොට චක්කු සම්පස්සේ ඕක ගැන අඥාන අපස්සන්නත භූතං දන්නේ නැහැ දකින්නේ නැහැ ඇත්ත ඇතිහැටි ඊළඟට ඒ පස්සේ නිසා යම් වේදනාවක් හටගනීද අන්නේ වේදනාව ගැන ඇත්ත ඇතිහැටි දන්නේ නැහැ දකින්නේ නැහැ. එහෙම කෙනා මොකද වෙන්නේ? ඒවයි සතුටු වෙනවා. ඊළඟට ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. එතකොට වෙන්නේ ආස්වාදය අනුව ඉන්න ආසාදාන පස්සේ විහෙරත. එහෙම ඉන්නකොට තණ්හාව වැඩි වෙනවා. පවද්දේ. තණ්හා පවද්දේ. තණ්හාව වැඩි වෙනවා. එතකොට වෙන්නේ පංච උපාදානස්කන්ධ මොකද වෙන්නේ? රස කරනවා, උපචයන් ගන්නවා. නේද? එතන ඇත්ත පංච උපාදානස්කන්ධ රස කරන එක තමයි එතකොට වෙන්නේ. නේද?
එතකොට ඒ අජානං අපස්සඤ්ඤත අලෝත. එතකොට මේ නැවත නැවත පංච උපාදාන ස්කන්ධ රැස් කරන එක නවත්තන්න නම් මොකද වෙන්න ඕනේ? ඥානං පස්සඤ්ඤත අලෝත. පැති හැටි දැනගන්න ඕන, දකින්න ඕන. මොනවයිද? ඔය කියපු ටික ඇහැෙන් දැනගන්න රූපේ, චක්කු විඤ්ඤාණේ, චක්කු සංපස්සේ, පස්සේ නිසා හටගන්න වේදනාව. විද්‍යාති පහේ ඇත්ත ඇති හැටි දැනගන්න දකි ඥානපස්සන් යථාභූත. එහෙම වෙනකොට ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ. ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ. සිහි මුලා වුනේ නැත්නම් ආස්වාදය අනුව ඉන්නේ. එතකොට ඉන්නේ ආදීනවානුපස්සී විදියට. ආදීනවය දකිමිනුයි ජීවක්. මනසටත් එක්ක මොලේ එක එක ආයතනේ ආයතන හයටම ওই ටික කියනවා. ඔය කියපු පහට හරි ඔය පහෙන් ඕන එකක් වෙන්න පුළුවන්. දැන් හැගත්තොත් ඇහැයි රූපේයි චක්කු විඤ්ඤාණේ චක්කු සංපස්සේයි වේදනා. මනස ගත්තොත් මනයි ධම්මයි මනෝ විඤ්ඤාණයි මනෝ සංපස්සයි ඒ පස්සෙන් ඇති වෙන වේදනා. ඔයගේ ආයතන හයටම තියෙනවා. ඈ ආයතන හයේ පහ ගානේ හයක් වෙනකොට 30ක්. ඒ වගේ ඥානං පස්සන් යථාභූතං වෙන්න ඕන. එහෙම නොවුනත් එන්නේ ආස්වාදේ අනුව ඉඳලා තණ්හාව වැඩි දියුණු කරගෙන නැවත නැවත පංච උපාදානස්කන්ධ හදනවා. ඔයයි ඇත්තදී දැක්කොත්, දැනගත්තොත් දැක්කොත් ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ ආදීනවාන පස්සේ විහෙරත. එතකොට තණ්හාව ප්‍රහීය. තණ්හා ප්‍රහාණය වෙන පැත්තට එන්න. ඉස්සෙල්ලා තණ්හා පවඩදී තණ්හා පහී ප්‍රහාණය වෙන පැත්ත. තණ්හාව ප්‍රහාණය වෙනකොට පංච උපාදානස්කන්ධ රැස් කරන්නේ නැහැ. අපචයන් ගච්ච. ආයතින් පංච උපාදානස්කන්ධ අපචයන් ගච්ච. හක් මොහොම ඊළඟට ඉතුරු ටිකක් අවබෝධ වෙන විදිහට වැඩ ටික සිද්ධ වෙනවා. ඔන්න ඔය දේ කළොත් මේ මොකද්ද එතකොට කරන්න තියෙන්නේ? මෙන්න මේ කියපු පහ ගැන දැනගන්න ඕන, දකින්න ඕන. මොනවද ඇත්ත ඇති හැටි යථාභූත ස්වභාවය? ඒක සාමාන්‍ය කෙනා ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. අජානං අපස්සං යථාභූතං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාමාන්‍ය කෙනා කියන්නේ මේ සසරේ යන කෙනා, නැත්තම් මේ ලෝකෙට ආйти දැක්මේ ඉන්නාය. හරි. ඔව්. සම්මා දිට්ඨියෙන් තමයි පටිච්ච සමුප්පාදේ දකින්නේ. සම්මා දිට්ඨිය නැතුව පටිච්ච සමුප්පාදයක් දකින්න බැහැ. සම්මා දිට්ඨිය කියන්නේ හරි දැකීම. ලෝකෙට ආйти දැකීම නෙමෙයි. ලෝකෙට ආйти සම්මා දිට්ඨියකුත් තියෙනවා. මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට එනකොට තමයි එතකොට ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. ඥානං පස්සං යථාභූතං. එතකොට ඥානං පස්සං යථාභූතං වෙන්න ඕන ඇහැ ගැන, ඇහෙන් දැනගන්න රූපේ ගැන, චක්කු විඥාණය ගැන, චක්කු සංපස්සය ගැන. ඒ නිසා යම් වේදනාවක් ඇති වුණා නම් ඒක නේද? ඔය පහ ගැනම දැනගන්න වෙනවා. ලේසි, එකක් දැනගත්තොත් ඔක්කොම ටික ලේසි නෑ. ලේසි නැත්තේ ඉතින් අපි අජානං අපස්සං යථාභූතං ගුරුවෙම ඉන්න හින්ද, ගුරුවෙම ජීවත් වෙන හින්ද. ආස්වාදය අනුව තණ්හාව වැඩි කර කරම ඉන්න හින්ද තමයි ලේසි නැත්තේ. ඒකේ ධර්මයක් අහලා නුවණින් විමසන්න පුරුදු වෙන්න. එතකොට අහන්න ඕන මේ ආයතන ගැන. එතකොට තමන් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන අපි මේ ලෝකෙට ආйти දැක්මේ ඉන්නවා නම් තාම ඔයයි ආස්වාදය අනුව තමයි ඉන්නේ. ඔයයින් තණ්හාව වැඩි වෙනවා. පංච උපාදානස්කන්ධ රැස් කරනවා. එතකොට මේ විදිහ නොවෙන්න මේක ඇත්ත ඇති හැටි දැන ගන්න ඕන, දකින්න. එතකොට ඇහැ ගැන ඇත්ත ඇති හැටි දැන ගන්න ඕන, දකින්න ඕන. එහෙන් දැනගන්න රූපේ ගැන ඇත්ත ඇති හැටි දැනගන්න ඕන දකි. එහේ කනට නාසයට දිවට ශරීරයට මනසට ඉස්සෙල්ල ඔය ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික හරියට තේරුම් ගන්න. එහෙනම් අපි දන්න ටික හරියද? එහෙම නැත්නම් ඊට වඩා ගැඹුරක් දකින්න තියෙනවා. දැන් ඉස්සෙල්ලාර භාවනා කළා නේද? කරාද දන්නේ? ආනාපාන සතිය කරත් හුස්ම ගැන බලා හිටියා නේද? එතකොට දැන් සමහර වෙලාවට ඉතින් ටිකක් වෙලා බලා ඉන්නකොට කකුල එහෙම රිදෙනවා, කොන්ද රිදෙනවා. අර මේවත් දැනෙන්නේ නැති නේද? දැන් සැරගෙනද හුස්ම දිහා බලන් හිටියේ? ඇස් වහගෙන. ඇස් වහගෙන නේද ආනාපාන සතිය කළේ? ඈ හුස්ම නිසා තියෙන දැනීම දිහා බලන් හිටියේ ඇස් වහගෙන. ඔහොම ඉන්නකොට එකපාරට කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා, අරමය අමාරුවිට දැනෙනවා නේද? දැන් ඔය කකුල හරි කොන්ද හරි රිදෙනවා දැනුනේ මොන ආයතනෙද? දැන් ආයතනෙ හොයාගන්නවා. ආයතන හයක් තියෙනවා. කායය. කායිකව නේද දැනුනේ? කයට නේද රිදෙනවා දැනුනේ? රිදෙනවා දැනුනේ කොහාටද? කයට. ඔකේ තියෙන දැනෙන්න පටන් ගත්ත තැනයි ඉවර වුණ තැනයි කියලා තියෙනවා. දැනෙන්න ඉවර වුණේ නම් කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා කියලා නේද? එතන ඉවර වෙන්නේ නැහැ. හැම වෙලේට පොඩ්ඩයි හිට මෙහෙට කොල්ලලා එහෙම තමයි. ඈ අඩු ගානේ. සමහර විට නේද? තව එහාට යන්න පුළුවන්. මේ මාට දැන් දැන් කකුල රිදෙනවා හරි කොන්ද රිදෙනවා හරි මට එන්න කලින් මොකද්ද දැනුනේ? සිතට දැනෙනවා තියෙනවා. සිතට දැනෙන්න කලින් දැනුනේ මොකටද? මොන ආයතනින්ද දැනුනේ? ඇහෙන්ද, කනෙන්ද? සත්‍යයක් ඇහුණාද මට රිදෙනා රිදෙනා කකුල රිදෙනා කියලා? කයෙන් නේද දැනෙලා තියෙන්නේ? ඇහෙනුත් නෙමෙයි, කනෙනුත් නෙමෙයි, නාසයෙනුත් නෙමෙයි නේද? දිවෙනුත් නෙමෙයි, කයෙන් තමයි දැනෙලා තියෙන්නේ. කයට මොනවදෝ දැනিলা නේද? කයට දැනුණා කියුවට තාම කකුලට නෙමෙයි, ආය ස්පර්ශයට මොනවදෝ දැනෙන රිදීමක් කියන එකක් තියෙනවා. තාම කොහෙද තියෙන්නේ අරම මේ මොකුත් දන්නේ නේද? රිදෙනවා කියන ගතියක් ඒක ආවේ මොන ස්පර්ශයෙන්ද? රිදෙනවා කියන ගතිය මොන ස්පර්ශයෙන්ද දැනෙන්නේ ඇත්තේ? චක්කු සංපස්සේන්ද? ඔව්, කාය සංපස්සෙන් නේද? රිදෙනවා දැනෙන්නේ නැත්තේ කාය සංපස්සෙන්. කාය ආයතනෙ නේද වැඩ කරලා තියෙන්නේ? කාය සංපස්සෙන් වේදනාවක් ඇති වෙලා. කාය සංපස්සජා වේදනා නේද? එතකොට ඒ වේදනාව දැනෙනකොට තත්තාම කොහෙද වේදනාව තියෙන්නේ කතාවක් නැහැ. කාය සංපස්සෙන් වේදනාවක් ඇති නේද? රිදෙනවා කියලා දැනගත්තා කියමු. රිදෙනවා කියලා දැනගත්තා. රිදෙනවා දැනෙනකොට ඔන්න එතකොට දැන් හොයනවා මනසෙන් කොහෙද රිදෙන්නේ නේද? රිදීමක් නේ දැනුනේ. තාම කොහෙද රිදෙන්නේ මොකවත් විස්තර දන්නේ නැහැ. මොකක් හින්දාද රිදෙන්නේ ඒව මොකුත් දන්නේ නැහැ. රිදෙන කාය සංපස්සෙන් රිදීමක් දෙනවා නේද? ඊළඟට මනසෙන් මොකද කරන්නේ? මනසට නිකන් ඉන්න බෑ. ඔය රිදෙන්නේ කොහෙද කියලා හොයන. හොයන්නේ දැන් මනසෙන් ඇස් ඇස් වහගෙන ඉන්නේ භාවනා කරනවානේ. ආනාපානසති ඉන්නේ. ඒ වුණාට දැන් විදෙනවා දැනුණා. මනසට නිකන් ඉන්න බෑ එයාට හොයන්න ඕන. කොහෙද ඉන්නේ මොකක්ද ඉඳලා ඉන්නේ. නේද? ඇස් දෙක වහගෙන ඉන්නේ ඇස් දෙකෙන් බලන්නත් බෑ. තාම් බලලා නැහැ. එතකොට දැන් දැන් විදෙනවා දැනෙනවා කාය සංපස්සජා වේදනා. දැන් මනස මොකද කරන්නේ? කොහෙද රිදෙන්නේ කියලා පෙන්නනවා නේද? කකුල තමයි රිදෙන්නේ. මොකද රිදෙන්නේ කොහොමද? නේද? දැන් මනසෙන් පෙන්නනවා කකුල. කොන්ද. මනසට නේද පේන්නේ? නැත්තම් දැනගන්න විදිහක් නැහැ නේ කකුල රිදෙනවා කොන්ද රිදෙනවා කියලා දැනගන්නේ මේ එහෙන් බලලා නෙමෙයිනේ හිතට පේනවා නේද ඔය වේදනාව තියෙන්නේ මෙතන කියලා හිත පෙන්නනවා චිත්‍රයක් පෙන්නනවා ශරීරේ කොටසක් හිත පෙන්නනවා නේද ඒක හිත පෙන්නනවා ශරීරයේ කොටසක් කකුල වෙන්න පුළුවන් කොන්ද වෙන්න පුළුවන් රිදෙන්නේ මෙන්න මෙතන කියලා හිත නේද ඉස්සෙල්ලම කියන්නේ එතකොට හිතට පේන්නේ ඇහැට පේන දේද නෑ ඇහැට පේන්නේ නෑ එළියේ තියෙන දේ යන්නේ හිතට පේන්නේ අපි හිතන්නේ කයට දැනෙන දේ කියලා හිතට පේන්නේ කයට දැනෙන දේද? කයට දැනෙන දේ වේදනාවනේ. වේදනාවේ කකුලක් තියනවාද? වේදනාව කාය ස්පර්ශයෙන් දැනෙන වේදනාව. නේද? දැනුණ ගතියක් විතර. වේදනාවේ තියනවාද කකුලක් හරි කොන්දක් හරි? නැහැ. එහෙනම් හිත පෙන්නලා තියනවා ඔන්න ඕ වේදනාව තියෙන්නේ මෙතන. කියලා දැන් හිතට පෙන්වන චිත්‍රේ හිත ඇතුළෙම නේද හැදෙන්නේ හිතෙන්ම හදලා දීපු චිත්‍රයක් නේද සංගහරි කකුල හරි දැන් මුලින්ම පේන්නේ නේද එතකොට අන්න වේදනාවට අදාළව දැන් මනසෙන් පෙන්නවා ශරීරයේ කොටසක් එතකොට මනසෙන් පෙන්වන චිත්‍රයක් නේ මනෝමය චිත්‍රයක් නේද එතකොට ඔන්න මේ හොඳට මෙනෙහි කරන්න. එතකොට මනසට පේනවා ශරීරයේ කොටසක්. දැන් මනසට පේන එක ඇහෙන්ද පේන්නේ? නෑ. ඇස් වහගෙනම ඉන්නේ දැන් භාවනා කරනවා. එතකොට මනසෙන්ම හදපු චිත්‍රයක් මනසට පේන්නලා තියෙනවා. අන්න මන ධම්ම. ඈ ධම්ම කියන්නේ මනසෙන්ම හදපු දෙයක්. මනසට අරමුණ වෙනවා. ඒක නේද එතකොට හිතෙන් දැනගන්න. දැන් ඒක දැනගෙන අපි දන්නේ ඔය මනසෙන් පෙන්නපු එකක් දැක්ක කියලා. අපි දැනගන්නේ අර කකුල තියෙන තැන තමයි. දැන් අත ගන්න හදන්නේ කකුල නේද? මනසෙන් පෙන්නපු කකුල ද අත ගන්නේ නැත්නම් මේ එළියේ තියෙන බාහිර. මනසෙන් පෙන්නු කොන්දද දැන් අත ගන්න හදන්නේ නෑ එළිය දින කොන්ද බාහිර ශරීරයටයි තියෙන්නේ නේද අනේ බලන්න දැන් මනසෙන් දැනගත්තු ගතිය ඊළඟට එළියේ තියනවා කියලා හිතලා තියෙන තැනක් දන්නවා නේද මොකක්ද කරන්න ඕන කියලා දන්නවා අත ගෙනියන්න ඕන කොහාටද තේරම දන්නවා තියෙන තැනක් දන්නවා හැඩයක් දන්නවා තව තව ඒවයි විස්තරත් එක්ක තමයි දන්නේ දැන් දන්නවා කියලා හිතන්න ඔව් දැන් පංච උපාදානස්කන්ධයක් උපදිනවද කියලා කොහොමද බලන්නේ පහක් ಜಾති පහක් තියෙනවා නේ මොකක්ද පළවෙනි එක රූපේ රූපයක් තියනවාද? අල්ලන්න අත ගන්න රූපයක් තියනා නේද? රිදෙනද?
වේදනාවක්
තියනවා. වේදනාවක් තියනවා. සංඥාවකුත් තියෙනවා. දැන් තියෙන්නේ අර වේදනාවේ සංඥා නේද? කකුල ගැන සංඥාව තියෙනවා. කොන්ද ගැන සංඥා නේද? රූපයට අදාළ කකුල රිදෙනවා කියන සංඥාව තියෙනවා. නේද? වේදනාව තියෙන්නේ කකුලේ දැන්. අර කලින් දැනුණ වේදනාව නෙමෙයි. ඒක හිතකනේ දැන්. දැන් තියෙන්නේ කකුලටයි කි වේදනාව. අර අපි දැනගත්තු රූපේ. ඈ? රූපයට අදාළ වේදනාවකුත් තියෙනවා. ඒ ඉස්සෙල්ලම එළියේ රූපයක් තියෙනවා. කකුල එළියේ තියෙනවා. අන්න ඒකට රිදෙනවා. ඒක මේ වගේ සංඥාවකුත් දීලා. ඒක ගැන හිතන්නත් පුළුවන්. දැන් චේතනාවක් තියෙනවා. ඈ? සංඛාර. ඕක ගැන දැනගෙනත් තියෙනවා නේද විඤ්ඤාණය. මම පංච උපාදානස්කන්ධේ හටගෙනද නැද්ද? හටගෙන. ඒ රිදුන වේදනාව විතරක් නෙමෙයි දැන් පංච උපාදානස්කන්ධ දුකත් හටගෙන. දුක් දෙකක්. කාය ස්පර්ශයෙන් පස්සපච්චය වේදනා ඒක එක කතාවක්. ඒක නිමෙන්නේ දැන්. ඒක ගැන මනසෙන් චිත්‍රයක් හදුවා. ඔය වේදනාව තියෙන මෙහෙම තැනක මනසෙන් හදපු චිත්‍රය අත ගන්න බෑනේ. මේ චිත්‍රයට අදාළ සතර මහා ධාතුවක් හොයාගත්තා. නේද? එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් හොයාගත්තා. ඒකට තමයි කකුල හරි කොන්ද හරි කියන්නේ. නේද? අන්න ඒක දැන් උපාදානය කරලා ඉවරයි. බාර අරන් ඉවරයි. උපාදානය කළා කියන්නේ බාරගත්තා. ඒක එහෙමමයි කියලා පිළිගන්න. හරි. දැන් ශරීරයේ කොටසක් උපාදාන කරලා. නේද? තව විදිහට කිව්වොත් ඒක තියෙනවා කියලා බාර අරන්. තියෙන හින්දා නිරිදෙන්. නේද? දැන් රිදෙන්නේ අර ඉස්සෙල්ලා දැනුණ රිදීම නෙමෙයි. දැන් කකුල රිදෙන්නේ. එළියේ තියෙන කකුල තමයි දැන් රිදෙන්නේ. ඒක මගේ කියලා අල්ලගෙන ඉවරයි. නේද? දැන් දැනුනේ කාය ස්පර්ශයෙන් දැනුන වේදනාවක් විතරයි. කාය සංස්පර්ශය වේදනාවක්. ඊළඟට ඒ ගැන හිතෙන් රූපයක් මවලා දුන්නා. අර දැනෙන වේදනාවේ රූපයක් නැහැ නේ. මුලින්ම දැනෙන වේදනාවේ. ඒකේ රූපයක් නැහැ. දැන් මනසෙන් තමයි ඔකට අදාළ රූපේ මවලා දුන්නේ. කකුලක්ද කොන්දක්ද ඔය ශරීරේ ඕන එකක් මවන්න පුළුවන් හිතට. නේද? ඒ මවපු එකත් හිතේ තිබුණ චිත්‍රයක් විතරයි මනදම්. ඊළඟට ඕක එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් කරලා තමයි අපි බාර අරන්නේ. නේද? ඒ හින්දා නේද ඔය කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා, ඔය එළියේ තියෙන ඒ වරිදෙන්නේ. ඈ? දැන් උපාදාන කරලාද නැද්ද රූපේ? උපාදාන කරලා. දැන් වේදනාව ගණන් ගන්නෑ. වේදනාවක් තිබුණා කියලාවත් දන්නේ නැහැ. ඔව්. එතකොට කිසි කරදරයක් නැහැ. අර තද නින්දකට ගියාමත් එහෙම තමයි. කිසි වේදනාවක් දැනෙන්නේ අසහරින්න නම් දැනෙන්නේ නැහැ. ඉතින් දැනෙන්නේ නැත්නම් ඉතින් අර තද නින්ද හිටියාමත් එහෙම තමයි. දැන් බලන්න වේදනාව නොදැනින්න එකයි දැනෙන එකයි වෙනසක් තියෙනවා. අපිට සිහිය නැතුව හිටියත් වේදනාව දැනෙන්නේ නැහැ නේද? අර ඉන්ජෙක්ෂන් එකක් ගහගත්තා නම් සිහිය නැති වෙන එහෙමත් ඉන්න පුළුවන් වේදනාව නැති. මේ භාවනා ආරමුණ දැන් වේදනාවද හුස්මද? හුස්ම රැල්ලනේ. ඉතින් කකුලක් නැහැ. දෙයට හිත ගාවන ආරම්භනේ එකඟ වෙලා නම් ඔබ දැනෙන්නේ නැහැ. නේද? දැන් උතන තෝරගන්න ඕන ඒ දැනෙන්නේ නැතුව ඉන්න එකද අවබෝධ?
ඒක ලේසි
නෑ. දැනෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මේ හුස්මට අවධානය දීලා ඉඳි. සමාධියේ ඉන්නකන් එහෙම ඉන්න පුළුවන්. හැමතිස්සෙම ඉන්නවද සමාධියේ? භාවනා කරනකොට විතරයි යෝගී ඉන්නේ නේද? ඒකත් බොහොම කලාතුරකින් ඉන්නේ. තද සමාධියට ඉන්නේ. නැත්නම් ඒ විදිහට ඉන්නේ වටපිටාවෙන් එහෙට මෙහෙට දුව දුවන. ඔව් ඉතින් පැයක් අපි හිතමු උස්මටම අවධානය තියාගෙන ඉන්න අධිෂ්ඨාන කරලා. හරි. ඉතින් අධිෂ්ඨාන කරලා පැයක් නිදාගත්තත් ඔය වගේ තමයි. අනිත් ඒවා දැනෙන්නේ. ඔව් ඒ දෙකේ වෙනසක් තියනවාද කියලා හොයාගන්න තමයි මම මේ කියන්නේ. ওই දෙකේම ඉතින් නිදාගත්තහමත් මුකුත් දැනුන්නේ නැහැ, භාවනා විද්දිත් මුකුත් දැනුන්නේ නැහැ. ඒකෙන් එළියට ආවහම ඇහැරුණහම අන්න හොගාලා දැන් දැනෙන්න ගන්නවා. භාවනාවෙන් එළියට ආවහම ආයි දැනෙන්න ගන්නවා නේද? දැන් මොකද්ද ওই දෙකේ වෙනස? ගිහින් ඉද්දි කකුල රිදෙනවා දැනුන්නේ නේ? දැනෙන්නේ? දැනුණා නම් නින්ද යන්නේ. හොඳට නින්ද ගියා නම් කකුල රිදෙනවා කියලා දන්නවද? නැහැ. ඈ? දැන් තද සමාධිය කියන්නේ අපි හොඳට හුස්මට හිත එකඟ වෙලා. ඈ? භාවනා අරමුණේ හොඳට හිත තියෙනවා. එතකොට කකුල රිදෙනවා දැනෙයිද?
නැහැ.
ඒත් දැනෙන්නේ නැහැ. නේද?
ඒකයි
අපේ දෙට මේ භාවනා අරමුණටම හිත එකඟ වෙලා නේ. නේද? තද සමාධියේදී කකුල රිදෙනවා දැනුනෙත් නැහැ. තද නින්දේදී කකුල රිදෙනවා දැනුනෙත් නැහැ. දැන් මේ අවස්ථා දෙකේදීම කකුල තිබුණද?
කකුල තිබුණා හිත නිදි. ඒ වෙලාවේ. මනස තමයි
ඉඳගෙන කකුල තියනා කියලා දැනගත්තේ කොහොමද? මම අහන්නේ සමාධියේ ඉන්නකොට හරි තද නින්දේ ඉන්නකොට හරි දන්නවද කකුල තියනා කියලා? නෑ. දන්නව නෑ. ඉතින් රිදෙනවත් දැනගන්නේද? රිදුම දැනුන්නේ නෑනේ නේද? තද නින්දේ ඉද්දී අපි තද නින්දේදී දන්නවද කකුල තියනවා කියලා? තද සමාධියේදී හරියට සමාධියේ හිටියනම් දන්නේ නැහැ කකුල තියනවා.
සමාධියේ
හරියට නැත්තම් තමයි දඟලන්නේ.
හිතේ
කකුල තියනවා කියලා දැනගන්නේ කොයි වෙලාවෙද? සමාධියේ ඉද්දිත් බෑ, තද නින්දේ ඉද්දිත් බෑ. කකුල තියනවා කියලා දැනගන්නේ කොයි වෙලාවෙද?
ඉදිටාපු
වෙලාව. මොකක් වෙනකොටද දන්නේ කකුල තියෙන? වේදනාව තියෙනකොට නේද? වේදනාව තියෙනකොට විතරයි නේද කකුල තියනවා කියලා දන්නේ? දැන් අපි කතා කරන හින්දානම් කකුල දැනෙනවා ඇති, රිදෙනවා රිදෙනවා කියලා. මේ වෙලාවේ අත තියනවා කියලා දන්නවා. ඔළුව තියනවා කියලා දන්නවා. කොම්බේ තියනවා කියලා දන්නවා. ඒව ගැන හිතුවක් නේද ඕක තියනවා කියලා දන්නවා. හිතන්නේ නැති වෙලාවට දන්නේ නැහැ.
ඒක නේද ඇත්ත தත්ත්වේ. ඒ වුණාට අපි හිතාගෙන ඉන්නේ නම් හිතුවෙත් හිතුවක් නැතත් ඕක තියෙනවා. හෙන්නත් දැන් දෙකක් කියේ තද නින්ද දෙහි හිතන්නේ. තද භාවනා විදිත්තව දෙන්නා නැහැ. නැත්තම් හොඳට මේ කියන දේ අහගෙන ඉන්නවා නම් ඒ එතකොටත් අවධානයේ කියන ඒවට නම් තියෙන්නේ එතකොටත්. දැන් gedara ගැන නම් හිත හිතා ඉන්නේ මේ කියන එක දන්නේ නැහැ, අකුල ගැන දන්නේ නැහැ gedara. මේ අපේ හිත ඒකට යොමු වුණාම විතරයි ඕක ගැන දන්නේ. එතකන් දන්නේ නැහැ. නේද? සමහර වෙලාවට මේ ශරීරයක් තියනවාද කියලා දන්නේම නැහැ. වෙන ලොකු වැඩක ඉන්නකොට නේ. කාට හරි හිතෙන් බැන බැන ඉන්නකොටත් දන්නේ නැහැ. දරත භාවය આવුත් නම් දන්නවා.
ඔය සමාජයේ ඉන්නකොටත්
තේරෙන්නේ දන්නේ. දැන් ඔතන තේරුම් ගන්න අපි ශරීරයේ තියනවා කියලා දැනගත්තේ කොහොමද? නම නුවණින් හොයන්න. වේදනාවක් ආපුවා. වේදනාවක් ආපුවාම වෙලා තියෙන දේ තමයි අපි කතා කරන්නේ. වේදනාව දැනෙන්නේ කාය ස්පර්ශයෙන්. නේද? පස්සපච්චය වේදනානේ. ඒක කාය සංපස්සජ වේදනා කියන එක තමයි දැනගන්නේ. ඒ දැනෙනකොට හිත නිකන් හිතියේ නැහැ. ඔය දැනෙන්නේ කොහෙද කියලා උන්න හිතෙන් පෙන්නවා ශරීරයේ කොටසක්. නේද? හිතටම අවල දුන්නා මෙන්න මේ වගේ තැනක තමයි ඔය වේදනාව තියෙන්නේ. ඊළඟට අපි නිකන් හිතියේ නැහැ ඔය හිතෙන් පෙන්නපු දේ තියෙන තැනත් අඳුරගත්තා. මෙන්න මෙතන තමයි. ඕක කකුල තියෙන්නේ මෙතන. ඒ කකුලට තමයි ඔය වේදනාව තියෙන්නේ. කියලා දැන් අලුතෙන් දෙයක් සකස් කරලා තියෙනවා. නේද? ඕක නේද සිද්ධ වෙලා තියෙන්නේ. කාය ස්පර්ශයෙන් වේදනාවක් දැනගෙන ඒකට අනුව හිතලා මානසික චිත්‍රයක් පෙන්නලා ඊළඟට ඒක බාහිරේ සතර මහා ධාතුවකට අයිති කළා. ඔය දෙන්නන්නේ මෙතන තමයි, එතන තමයි ඒ වේදනාව තියෙන්නේ කියලා. නේද? ශරීරේ කොටසකට ඒක අයිති කළා. ඒක නේද හිතෙන් දැනගෙන තියෙන්නේ දැන්. එළියේ තියෙන මේ ශරීරේ කොටසේ තමයි මේ වේදනාව තියෙන්නේ. වේදනාව පටන් ගන්න මොහොතේදී ශරීරේ කොටස ගැන අදහසක් තිබුණාද? ශරීරේ කොටසක් හැදෙන්න තව වැඩ ටිකක් වෙනවා නේද? ඒ වේදනාවට අනුව මනසෙන් චිත්‍රයක් වෙන්නනවා. ඒක ඊළඟට අපේ එළියේ තියෙන සතර මහා ධාතු රූපේට අයිති කොටසක් කියලා විශ්වාස කරනවා. ඔයගේ සිද්ධි ටිකක් වෙලා නේද? හැබැයි ඔය පැත්ත අපිට පේන්නේ නැහැ. ඇයි අපි බලන්න පුරුදු වෙලා නැහැ? අපි දන්නේ මේ කකුල රිදෙනවා කියන එක විතරයි. එතෙන්ට ආවේ කොහොමද කියන එක දන්නේ. මොන ආයතන වැඩ කරලාද මොන වගේ වෙලාද එතෙන්ට ආවේ කියන සිද්ධිය දන්නේ නැහැ. මොකද එහෙම මෙනෙහි කිරීමක් කරලා නැහැ. ඒ හින්දා තමයි දැන් මේ ආයතනවල අපි සාමාන්‍යයෙන් ජීවත් වෙද්දී අජානං අපස්සං යථාභූතං ඥානං පස්සන් යථා භූතං ඇත්ත ඇති හැටි දැනගන්නකොට ඔය දැන් දැනගන්නවා නේද? දැන් අහනකොට එහෙම වෙන්න පුළුවන් කියලා හිතනවා නේද? වේදනාවක් දැනුණා, ඔක ගැන හිතෙන් හිතුවා, ඒ හිතපු දෙය ඉලියේ තියනවා කියලා හිතුවා වගේ සිද්ධි ගොඩක් වෙලා තියෙනවා කියලා අන දැන් නුවණට ටිකක් පේනවා. හේ මේ විදිහේ වැඩ ටිකක් තමයි වෙන්න ඇත්තේ. ඕක අහලා දැනගත්තා. ඒ කියන්නේ ඥාන. තාම ප්‍රත්‍යක්ෂ නැහැ. තමන්ගේ දැක්මක් නෙවෙයි. හරි. ඒක ඥානන් විතරයි. තාම පස්සෙන් පැත්තට ආවේ. ඇත්ත ඇති ඇති වෙන්න මෙහෙම වෙන්න ඇති කියලා දැන් අපි අහලා දැන ගැනීමක් ඔය කරන්නේ. ඒක අපි මුලින් දැනගෙන හිටියේ කකුලක් තියෙනවා, ඒ කකුලට රිදෙනවා, ඒක තමයි මේ දැනගත්තේ. දැන් ඊට වඩා වෙනස් පැත්තක් මේ තියෙනවා. වේදනාවක් දැනුණ හැබැයි මේ වෙන භාවනාවක නෙහිටියේ දැන් හුස්ම දිහා බලා ඉන්න ගමන් මොන මොනවද දැනුණා. රිදෙනවා දැනුණා. ඒක අපි නුවණින් හිතුවොත් කාය සංපස්යෙන් ආපු වේදනාව. කාය සංපස්සජ වේදනා. කාය ආයතනය නිසා තමයි වේදනාව ඇති වෙන්නේ. නේද? කාය විඥාණයෙන් තමයි මේ වේදනාව දැනගත්තේ. ඒක විඥාණයකින් දැනගෙන වේදනාවක් තියනවා කියලා. තාම කොහෙද ආරවද මේවද මොකුත් විස්තර නැහැ. ඒකට ඒකට අනුව මනසෙන් පෙන්වන චිත්‍රයක් කොන්න ශරීරයේ කොටසක් මවලා පෙන්වනවා. නේද? දැන් ඒ පෙන්නපු චිත්‍රෙත් අපි දන්නවා ටිකක් නුවණ තියන අය ඒකත් මනසෙන්ම මවපු එකක්. ඒ චිත්‍රේ සතර මහා ධාතු නිවේයි. මනසක දර්ශනය වෙන මන ධම්ම කියන ස්වභාවය. නේද? එතකොට ඒකෙත් ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා අපි හිතනවා ඔන්න ඕක අර එළියේ තියෙන සතර මහා ධාතුෙන් හැදිච්ච කකුල කියන මට්ටමට දානවා නේද? ඒ කකුලේ තමයි ඔය වේදනාව ඇති උනේ කියලා ඊළඟට හිතනවා. ඔහොම සිද්ධි ගොඩක් වෙලා තියෙනවා කියලා යන්තම් හිතා ගන්න පුළුවන් නේද? වෙන්න ඇත්තේ ඒව දෙයක්. මම තාම දැකලා නැහැ. ඔව් දැන් ඕක දකින්න නම් ටිකක් එකපාරටම කකුල හොල්ලන්න නැතුව පොඩ්ඩක් ඔය වගේ හිතන්න. දැන් වේදනාවක් දැනෙනවා කොහොමද ඕක දැනෙන්නේ? ආ කොහොමද ඕක දැන් කකුල ඉරිදෙනවා කියලා දැනගත්තේ. මේ ටික ටිකක් නුවණින් බලනකොට ඔය පැත්ත දකින්න පුළුවන්. නේද? දැන් අර බල්ලෙක් කාවනේ නේද? බල්ලා දැන් බල්ලා ගිහින් වතුරට යමුනොත් මොකද වෙන්නේ? ගුරන්න ගනී නේද? ඇයි ගුරන්නේ? ආන ඌ පටන් ගන්නේ බිරීමෙන්. බිරි ගුරන්නේ ඌ කාටද? වතුරේ ඉන්න බල්ලට. ඌගෙන් අහුවත් කාටද ගුරන්නේ කියලා අන්න අර එළියේ ඉන්න බල්ලට කියනවා. දැන් අර වතුරට එබිලා බල්ලා බුරනවා වගේ තමයි අපි එකපාරට කකුල රිදෙනවා කියලා ඉරියව්ව වෙනස් කරන කෙනා. දැනුණ ගමන් කකුල රිදෙනවා කියලා ඉරියව්ව වෙනස් කරන. ආයි හොයලා බැලින්නම්. වතුරට එබුණ ගමන් බුරන්න ගන්න අන්න බල්ලෙක් ඉන්නා කියලා බුරන්න ගන්නවා. ආයි හොයලා බැලින්නම්. නෑ. ඒ දැනුවත් වීමට ආවේ කොහොමද කියලා හොයන්නේ නෑනේ. දැනගත්තු දේ විශ්වාස කරනවා නේද? දැන් බල්ලා දන්නේ මේ තේන හිඳයි බල්ලෙක් ඉන්නා දැනගත්තේ රෝමයා කතන්දර මුකුත් දන්නේ නැහැ. අන්න බල්ලෙක් ඉන්නවා. ඌට පුරන්නේ. නේද? ඒක තන කකුලක් තියෙනවා ඒ කකුල රිදෙනවා. ඒකයි ඒකට ක්‍රියා කරනවා ඉතින්. ඒ ක්‍රියාවන් ඉතින් හිතෙන් වෙන්න පුළුවන්, වචනෙන් වෙන්න පුළුවන්, කායිකව වෙන්න පුළුවන්. හිතනවා වෙන්න පුළුවන්, වචනෙන් වෙන්න පුළුවන්, කායිකව වෙන්න පුළුවන්. හිතුවේ නැත්නම් දන්නේ නැහැ. දැන්
විදිත ගැන අප ඒක අතහැරලාම
තමයි. අතාරින්න තියෙන්නේ ඒක. කකුලක් තියනවා කියලා දැනගත්තට පස්සේ නේ අතාරින්නේ. දැන් මේ තාම භාවනාවක් ගැන කිව්වේ නැහැ. මෙතන වෙලා තියෙන දේ මේ තේරුම් ගන්න හදන මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් Tamanta හිතා ගන්න පුළුවන් ද අපි ශරීරයක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියලා? අපි හිතන් ඉන්නේ ඔහොම නෙමෙයි. තද නින්දෙදිත් අපිට ශරීරයක් තියෙනවා. තද නින්දෙදි දන්නවද තියෙනවද? නිදා ගන්නකොටත් ශරීරයේ තිබුණා කියලා හිතාගන්නේ නැගිටිනකොට තියෙන ශරීරය දැනගත්තු නිසා නේද? ආ දැනුත් මේක තියෙන හින්දා නිදාගෙන ඉන්නකොටත් තියෙන්නේ ඇති. તો නිදාගෙන ඉන්නකොට දන්නවද දැන් මේ කකුල තියෙනවා, ඔළුව තියෙනවා? මොකුත් දන්නේ නැහැ. තිබුණා කියලා හිතාගෙන තියෙන්නේ මේ පස්සේ. උදේ නැගිටලා සමහර විට කණ්ණාඩිය දිහා බැලුවම තමයි දැන් තියෙන හින්දා කලිනුත් තියෙන්නේ ඇති කියලා නේද හිතාගෙන තියෙන්නේ. මොකක්ද තේරෙනවද දන්නේ නැහැ. දැන් බල්ලා වතුරට එවිලා නැ දැන් බල්ලෙක් ඉන්නවා කියලා දකින්න නේද? ඌ දැන් දකින්න බල්ලාගෙන විතරක් නෙමෙයි මං බලන්න කලිනුත් ඌ ඔතන ඉඳලා තියෙනවා කියලා හිතනවනේ. දැන් දැකපු හින්දා කලිනුත් ඌක ඔතන ඉඳලා තියෙනවා කියලා හිතනවනේ. අපිත් ඉතින් උදේ කණ්ණාඩියෙන් බලලා දැන් තියෙන හින්දා මේක කලිනුත් තිබිලා තියෙනවා කියලා හිතනවා. දැන් හිතෙන් නේද ඔබ කියලා තියෙන්නේ අපි ඇත්තටම අත්දකලාද දැනගෙන තියෙන්නේ නිදාගෙන ඉන්නකොට තියනවා කියලා නැත්තම් මේ දැන් එකක් හින්දා ආපස්සට හිතලා දැන් සිද්ධිය හින්දා ආපස්සට හිතලා නේද දැනගන්නේ ඔය වෙලාවෙත් මේක තිබිලා තියෙනවා. දැන් මම කිව්වට ඔබ විශ්වාස කරන්නවත් කැමති නැහැ. ඇයි තිබුණ නැද්ද කියලා තමයි අනිත් පැත්තට අහන්නේ. මං හරි තිබුණා හෝ නැතුව හරි මං අහන්නේ තිබුණා කියලා දැනගත්තේ කොහොමද කියලා. නුවණින් හොයන්න ඈ. මේ ශරීරය අතීතේ තිබුණා කියලා දැනගන්නේ මේ මොහොතේ දකින්න එකක් මත ඉඳන් හිතලා නේද? ඒක හරියට අර බල්ලා බල්ලෙක් දකින්නකොට ඌ හිතනවා මේ දකින්න මොහොතේ විතරක් නෙමෙයි ඔතන කලිනුත් හිටියා හින්දායි මේ මොහොතේ දැක්ක. නේද? බල්ලා හිතන එක හරිද වැරදිද?
බල්ලා හිතන එක හරි
ඒක. මේ මොහොතේ පේන හින්දා බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්නවා නේද?
බල්ලා හිතන එක හරි.
ඊළඟට ඌ හිතනවා ඌ මයි මේක පැයකට කලිනුත් ඔතන ඉන්නේ නැති. ඈ? බල්ලාට නම් ඉතින් මෝඩයි කියනවා නේද? අපි නුවණක්කාරයි. අපි බල්ලෝ වගේ රැවට එක් නැහැ නේද? ආයු කාලෙකුත් ඉතින් දෙන්න පුළුවන්. අර වතුරේ ඉන්න බල්ලා මෙච්චර කල් දැන් වයස. කය දැන් කයටත් ආයු කාලයක් දෙනවා කියන්නේ. හිත මේක කරන්න කිව්වනම් ඉතින් කයට ආයු කාලයක් දෙන්න බෑ. හිත මේක කරනවා කියලා නොදන්න කමනි දැන් අපි කයක් අල්ලගෙන තියෙනවා. එළියේ රූපයක් තියෙනවා කියලා. කියන විදිහට ඉතින් ඔය අනුමාන ඥානයක් නේ හදාගෙන යන්නේ ඔයගල. ඔන්න ඔක ප්‍රත්‍යක්ෂ කරගන්න තමයි මේ ආයතන පිරිසිඳ දකින්න ඕන. ඥානං පස්සන් යථාදී. නේද? දැන් අපි ආයතන වල ඇත්ත දැකලා නැති හින්දා නේද බාහිර රූප අත් දැක්කා ඒවා තියෙනවා අරවා මේවා විස්තර දාලා තියෙනවා. එතන තමන්ට පුළුවන්ද මේ කය තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියලා ටිකෙන් ටික හොයලා බලන්න. අපි මුලින්ම ඉන්නේ ශරීරයක් තියෙන හින්දා තමයි දැනගෙන තියෙන්නේ නේද? ඒ කතාව කිව්වේ කොහොමද කියලා දැන් නුවණින් හොයන්න. මොකද දැන් වතුරට එපෙන බල්ලා කියේ අර බල්ලෙක් ඉන්න හින්දා තමයි මම දැනගත්තේ. නේද? අපිත් කියන ශරීරයක් තියෙන හින්දා තමයි මේ දැනගෙන තියෙන්නේ. මම හොයන්න ඕන දැනගත්තේ කොහොමද කියලා. නුවණින් හොයන්න ඕන මගේ ශරීරයේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? තමන්ගේ ශරීරය අමාරු නම් වෙන කෙනෙක්ගේ ශරීරයක් ගන්නකො. අර ශරීරයේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? තමන් දැනගත්තේ කොහොමද කියලා මං අහන්නේ. ලෝකේ පවතින හැටි නෙමෙයි මං අහන්නේ.
ආයතනය කරා
තමන් දැනගත්තේ කොහොමද තව කෙනෙක් නැත්නම් ශරීරයක් ඉන්නවානේ. අර බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? ඇහැට පෙනුනද? නේද? අතන බල්ලෙක් ගියා කියලා දැනගත්තා නේද? ඒක දැනගත්තේ කොහොමද? ඇහැට පෙනුන නිසා. දැන් තේරුම් ගන්න අපිට මුකුත් දැනගන්න බෑ ආයතනයකට අහුුන්නේ නැත්තම් කියන එක. මොනවා හරි මේ ලෝකේ දැනගත්තා දැනගෙන තියෙන්නේ ආයතනකින්මයි. ඒ දැනගන්න පුළුවන් තැන් 6 තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන්. ඔය 6 නැතුව දැනගන්න විදිහක් නෑ. මොනවාම හරි දැනගත්තා නම් ওই හයින් එකකින් තමයි දැනගන්නේ. මේක දෙක ගහන්නේ. දැන් දැනගත්තා. කොහෙක් ඉන්නවා කියලා දැනගත්තා නේද? දැන් ඕක දැනගන්න පුළුවන් ද ආයතනයකට අහුන්නේ නැත්තම්? ඒක තමයි කියන්නේ මොනවා හරි දැනගත්තා නම් ආයතනයක් කරාමයි දැනගන්නේ. නේද? කොහෙක් ඉන්නවා කියලා දැනගත්තා නේද? කොහොමද දැනගත්තේ? සද්දේ ඇහෙනා නේද? දැනුත් ඉන්නවද? තාම ඉන්නවද කෑ ගහන්නේ නැහැ නේද? දැන් අපි උ ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද මුලින්ම? සද්දේ ඇහෙනවා. මෙල් අපේ කණෙන් ශබ්දයක් ඇහුණ හින්දා නේද දැනගත්තේ? ඒක ශබ්දේ තිබුණද කොහෙක්ගේ චිත්‍රය? නෑ. කොහා මොන වගේද කියලා ශබ්දේ නම් තිබුණ නෑ. Taman දන්නේ නැද්ද? දන්න. ඒ කොහොමද දැනගත්තේ? ඈ? කොහා මොන වගේද කියලා දැනගත්තද? දැනගත්තා. කොහොමද දැනගත්තේ? හිතේ කවුද පෙන්නුවේ? මනසෙන් පෙන්නුවා කොහාගේ චිත්‍රද? දැන් ආයේ ඉන්නවා නේ. ඔය කෑ ගහන්නේ කලින් කෑ ගහපු කොහමද? නැද්ද උඹට? කොහොමද නෑ කියන්නේ? තව කොහෙක් කාවද උතෙන්? ඔය කෑ ගහන්නේ ඔයිට කලින් කෑ ගහන කොහමද? එක එක සැරේට ඇහෙනවනේ නේද? ඈ? එක සැරයක් ඇහෙනකොට කොහෙක් හිතට පෙනුණානේ? ඊළඟ සැරේ ඇහෙනකොටත් ඒ කොහමද ඔය කෑ ගැහුවේ? නෑ, තව කොහෙක් කාවද? මම කී දෙනෙක් ඉන්නත් දන්නේ නැහැ ගහේ. එක එක හඬට එක එක කොහා ඉන්නවද නැත්නම් එක කොහෙද ඉන්නේ? දැන් මට දෙන උත්තරනේ කවුරු හරි පොඩි ළමෙක් ඉඳලා අහනවා. අම්මේ ආච්චි ඔය එක කොහෙද කොහොම ගොඩක්ද? දැන් මොකද්ද දෙන උත්තරේ? දන්නේ නැති එක තමයි ඇත්ත. නොදන්න දේ දන්නවා කියලා හිතන එක තමයි මෙතන ප්‍රශ්නේ. දැන් මොකද්ද අපිට හිතෙන්නේ? එක කොහාමයි ඔය කෑ ගැහුවේ කියලා නේද හිතෙන්නේ? ඈ? නැත්තම් දහ පාරක් ඇහුණා කියලා කොහොම 10 දෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ? නේද? දැන් මොකද වෙලා තියෙන්නේ? එළියේ තනි රූපයක් පිහිටවුවා. නේද? එතකොට බලන්න දැන් ඔය සද්ද ඇහෙන ඇහෙන සරේට අපිට හිතට කොහෙක් පෙනුණා නේද? විරුද්ධ වෙනවා ආයෙ උපදිනවා. හිතට පෙනුනේ එක. එළියේ ඉන්න එක. මොන ඉඳලා තියෙනවා නේද? සම්මුතිය නෙමෙයි ගහේ ඉන්නේ. ගිහිල්ලා බැලුවොත් දැන් බල්ලා සරින් සරේ ගිහිල්ලා වතුරට එබෙනවා. අර බල්ලා තාම ඉන්නවද දන්නේ නැහැ කියලා බලනවා.